ভাই, তেরোয়ান সার নাই আমাদের নাটে আপনি আজাদ সুপুরতে পারে দি হার আদা দিন পেয়ের মেয়ে ধর্ম সাক্ষাৎ আরম্ভ করার নাই সৌদানাম মেয়ে মেয়ে ধর্ম সাক্ষাৎ বাংলাদেশ আদ দিন তাপে গৌরণী সোহান মহানশিলা বেডম করলা ইন্ন মেয়েটা নিধির পেয়ে নিধিয়েটে দিন উন্নয়নশিলা হয় তাম গৌরী বিধি কান্ন আদরম এই সাক্ষাৎ আমি মৌলিকত্বে আরেন পাঠিয়ে দেবেন আপে মহাচার্য রবি কোগ্গলকে মাতার আরাধনা কন্ন
අපි අදත් අපි ධර්ම සාකච්ඡාවට ඉතා ගෞරවයෙන් පිළිගන්නා වැඩම කරලා ඉන්න ඒ ස්වාමීන් වහන්සේලා අවසරයි මම හිතන්නේ අපේ තනමල්ලිල ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙලා ඉන්නවා අවසරයි ස්වාමීන් වහන්ස
තිරුවන් සරණයි
තිරුවන් සරණයි දැන් අපිට නම් වලින් සමහර විට හොයන්න අමාරුයි තවත් ස්වාමීන් වහන්සේලා සම්බන්ධ වෙලා ඉන්න පුළුවන් ඉතින් ඒ මහා සංඝරත්නය අපි ඉතා ගෞරවපූර්වකව පාද නමස්කාර පූර්වකව මේ සාකච්ඡාව සඳහා පිළිගන්නවා ඉතින් අදත් සාකච්ඡාව ආරම්භ කරන්න අට හරි ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන් කාට හරි අහන්න දෙයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න තෙරුවන් සරණයි
තිරුවන් සරණයි සිල් දිනාටම තිරුවන් සරණයි ඩොක්ටර් රවි
තිරුවන් සරණයි ඔව් කියන්න
තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නයක් යොමු කරන්න කැමති මේ සම්මාදිට්ඨි සූත්‍රයේ සාරිපුත්ත මහා රහතන් වහන්සේ දේශනා කරනවා ආහාරයේ ඥානය කියන්නේ ආහාර සමුදය නිරෝධය සහ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව එපමණකින්ම සම්මාදිට්ඨිය කියලා. එතකොට තවත් දේශනාවල අහලා තිනවා මේ සම්මාදිට්ඨිය ඇති කරගන්න මේ කියන්නේ ආහාරය කබලින්කාර ආහාරය පිරිසිඳ දැකීම තුලින් අනාගාම වෙනවා කියලා සම්මාන්සේ මේ ගැන අපිට අවබෝධයක් ලබා දෙන සම්මාන්සේ අපි දැනුමක් තියෙනවා සාමාන්‍ය මට්ටමකට අපිට ඒක පැහැදිලි මදි තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි ඔව් එතන මජ්ක්‍ධිම නිකායේ සම්මාදිට්ඨි සූත්‍රයේදී ආහාරය පිළිබඳව ආරංච පජානාති ආහාර සමුදයංච පජානාති ආහාර නිරෝධංච පජානාති ආහාර නිරෝධ ගාමිනී පටිපදාංච පජානාති කියලා එක්තාවතාපිකෝ කියලා එපමණකින්ම සම්මාදිට්ඨිය ඇති වෙනවා කියලා සඳහන් කරනවා. එතකොට දැන් සම්මාදිට්ඨි සූත්‍රයට වගේම අපි ගත්තොත් ආහාරය ගැන සඳහන් වෙනවා ආහාර සමුදය සූත්‍රයේ සමුදය කියන සූත්‍රයේ සඳහන් වෙනවා ආහාරස්ස සමුදයෝ කායස්ස සමුදය. ආහාර නිසා තමයි කය හටගන්නේ. ආහාරස්ස නිරෝධ කායස්ස නිරෝධ. කයෙහි නිරෝධය තමයි ආහාරයේ ආහාරයේ නිරෝධය තමයි කයෙහි නිරෝධය කියලා සඳහන් කරනවා. එතකොට අපි දැනගත යුතු මූලිකම කාරණය තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණා. ලෝකේ පහළ වෙලා බුදුරජාණන් වහන්සේ තත්කාලීන භාරතීය සමාජයේ භාවිත වුණ ඒ සමාජ ව්‍යවහාරයන් විශේෂයෙන්ම මාගධී භාෂාව තේමා කරගෙන ධර්මීය දේශනා කළා. ඒ ධර්මීය දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ කඩේ ලෝකයේ කිසිදු කෙනෙකුට කළ නොහැක්කා. මහරහතන් වහන්සේ නමක් වේවා පස්සේ බුදුන් වහන්සේ නමක් වේවා ඒ කිසිදු උත්තමයාණන් වහන්සේ නමකට මෙන්න මේ සසරෙන් එතර වෙන්නට ධර්මයක් දේශනා කිරීමේ හැකියාව නැහැ. ලෝකුරා බුදුරජාණන් වහන්සේ නමකටම විතරයි තනිවම අවබෝධ කිරීම කියන කාරණය ලෞතර බුදුරජාණන් වහන්සේ ඒ වගේම පසේ බුදුරජාණන් වහන්සේ සිද්ධ කළා. නමුත් පසේ බුදුරජාණන් වහන්සේ ලෝකයට ධර්මයේ දේශනා කරේ නැහැ කියන කෙනේ අදහස් කරේ ඊතර වීමේ දහමක් දේශනා කළේ නැහැ. රහතන් වහන්සේලාත් ධර්මයේ දේශනා කළා ඊතර වීමට අදාළව. හැබැයි ඒ බුදුරජාණන් වහන්සේගෙන් අසා දැනගත්ත උගත දෙයක් ඒ බුදුරජාණන් වහන්සේකින්. ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේට සිද්ධ වුණා සමකාලීන සමාජයේ භාවිත වෙච්ච වචන පාවිච්චි කරන්න. එතකොට දැන් ආහාර කියන එක සමාජයේ භාවිත වෙච්ච දෙයක් නේ. දැන් ආහාර කියන වචනය මෙතනදී භාග්‍යවතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රයෝගී කරගෙන තියෙන්නේ ප්‍රත්‍ය වෙනවා කියන අදහස ගන්නමයි. දැන් අපි නිදර්ශනයක් ඇටියට ගත්තොත් දැන් අපි කියන්නේ කය හටගන්නේ ආහාර නිසා කියලා කියවනේ සමුදේ සූත්‍රයට අනුව. මම ඒකට තව සූත්‍රයක් ගන්නවා. ඒ ආහාර හටගන්නේ තණ්හාව නිසා කියලා. නබන ආහාර හටගන්නේ තණ්හාව නිසා කියලා මහා තණ්හා සංකේ සූත්‍රයේදී පැහැදිලි කරනවා. එතකොට තණ්හාව හටගන්නේ ඇයි? තණ්හාව හටගන්නේ අවිද්‍යා පත්‍ය සංකාර පත්‍ය විඥාන පත්‍ය නාම රූප පත්‍ය සනායත පත්‍ය පස්ස පත්‍ය වේදනා පත්‍ය තණ්හා. එහෙනම් අවිද්‍යා පත්‍යෙන් තමයි තණ්හාව හටගන්නේ. තණ්හාව නිසා තමයි ආහාර හටගන්නේ. ආහාර නිසා තමයි කය හටගන්නේ. අන්න මම සූත්‍ර කීපයක් එකට එකතු කරා. එතකොට එතන ආහාර කියන එකෙන් අපිට පැහැදිලි වෙනවා ඒකේ මුලටම ගිහිල්ලා හොයාගෙන යද්දී අවිද්‍යා ප්‍රත්‍යයෙන්. ඒකට අපි මේකෙන් අදහස් කරන්නේ කනබුන ආහාර කියන කාරණය නෙවෙයි කුළු ගන්නන්නේ. මෙතන වචනයෙන් අර්ථ නිරූපණය වෙන්නේ අර්ථ ගන්නන්නේ ආහාර කියන එකෙන් අදහස් කරන්නේ ප්‍රත්‍ය වෙනවා කියන කාරණේ ප්‍රත්‍ය ස්වභාවය. එතකොට ඔය ආහාර එක් කියන කාරණයට ලස්සන දහම් පරයායක් ඉදිරිපත් කරනවා සංයුක්තනිකාය දෙක පොත් වහන්සේ තුල අන්තර්ගත මෝලිය පග්ගුණ කියන සූත්‍රයේදී. එතෙන්දී මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවනේ ස්වාමීනි කවුද විඥානීය ආහාර කරගන්නේ? ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ නිර්වද්‍ය කරනවා ආපු කාරණේ. මොකද්ද? නිර්වද්‍ය කරපු කාරණේ තමයි භික්ෂුව අහන ලද ප්‍රශ්නය වැරදි. නෝකල්ලෝ පඤ්ඤෝ කියලා කියනවනේ. ඊට පස්සේ ඔබ අහන්න ඕන ප්‍රශ්නය කුමකට කාට ආහාර වෙනවද? කවද කාටද ආහාර වෙන්නේ කියන එක නෙවෙයි. කුමකටද ආහාර වෙන්නේ කියලා. කුමකටද ආහාර වෙන්නේ? අන්න කුමකටද ආහාර වෙන්නේ කියලා කියන තැන විඥානහාරයටත් එතන පෙන්වනා වගේම දැන් එතනදී මොණ්ඩිය පවග්ගුණ කියන සූත්‍රයේ පැහැදිලි කරේ විඥානීය ආහාරය කවුරුන් ආහාර කරගනීද කවුරුන් අනුභව කරයිද කියන කාරණේ භික්ෂුව ප්‍රශ්නේ වැරදි. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ ඒක निराකූල කරලා අහන්න කිව්වේ කුමකට ආහාර වෙනවද කියලා. එහෙනම් විඥාන ආහාරය කියන දේ එතනින් එතනින් කුමකට ආහාර වෙයිද කියලානේ. අන්න ඒ වගේම තමයි කබලින්කාර ආහාරය, පස්ස ආහාරය, මනෝ සංචේතනික ආහාරය අර විඥාන ආහාරයට ගියපු ඒ ක්‍රම වේදයටමයි ඒ ආහාර ගැන පැහැදිලි කරන්නේ ප්‍රකාශ කරන්නේ. ඉතින් ඒ නිසා මෙතනදී අර කත්තේ ස්වභාවය තමයි මෙතනදී පැහැදිලි කරන්නේ. ඒ නිසා මහත්මයා මේ කත්තේ ස්වභාවය ආහාර පිරිසිඳ දකිනවා කියන තැනින් එතන කබලින්කාර ආහාර හැටියට පෙන්වන්නේ අපේ දෛනික ජීවිතයේ උදේ දවල් රාත්‍රී කාලේ හෝ අතරතුර අපි අර කනබුන ආහාර කියන අර්ථය ලෝකීය වශයෙන් කියන අර්ථය නෙමෙයි අර ලෝකීය වචනයක් වුවද අර ප්‍රත්‍ය ස්වභාවය. ඒකට ඒ ප්‍රත්‍ය ස්වභාවය දැකිය යුත්තේ නුවණකින්. එනිසා නුවණයි උපද්දවාගත යුත්තේ ප්‍රඥාවෙනුයි එතන කතා බහ කරන්න වෙන්නේ. එනිසා එතන ආහාර කියලා පැහැදිලි කරන්නේ කබලින්කාර ආහාර පිරිසිඳ දකිනවා කියලා කියන්නේම ඒක අවිද්‍යාව පිරිසිඳ දකිනවා කියන එකම තමයි. අපිට ඥානයක් එක නුවණක් එක්කමයි එතන ආහාර ගැන කතා කරන්නේ. ඉතින් ඒ ආහාර පිළිසිඳ දැක්කොත් එයා ආර්ය මාර්ගයේ පුර ගමන් කිරීම තුළින් ඈතර වීමේ ප්‍රතිපදාවට යොමු වෙන්න පුළුවන්කම ලැබෙනවා. තෙරුවන් සරණයි.
බොම්පින් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. දැන් ඔය පැහැදිලි කිරීමටම ස්වාමීන් වහන්සේ, දැන් අපිට අපි දැන් අපි ලෝකේ ජීවත් වෙනකොට අපිට හමු වෙන්නෙම දැන් අපි මාකර බාත්මි ගණනක් ගත්තොත් අපි ඒකටනේ කැමැත්ත තියෙන්නේ. ඒ කියන්නේ දැන් අර අතිරාග සූත්‍රය කියන සඳහන් ආහාරයට තණ්හා කරනවා කියලා තමයි අපිට 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 හැඟෙන්නේ නේද ස්වාමීන් වහන්සේ.
ඔව්.
එතකොට දැන් එහෙම වුණොත් ස්වාමීන් වහන්සේ ආහාරයට අපි තණ්හා කරනවා. නමුත් තණ්හාවෙන්මයි ආහාරය උපදින්නේ කිව්වහම ඔය රූප ශබ්ද ගන්ධ රස පොඩ්ඩක් ධම්ම කියන ඒ පැත්තෙන්ද ස්වාමීන් වහන්සේ අපි බලන්න ඕනේ. එහෙම ඒ ගැන පොඩ්ඩක් විස්තරයක් කර ස්වාමීන් වහන්සේ ගොඩක් පිං තිරසන්න.
හොඳයි. ඔව්. අපි ආහාරයට තණ්හා කරනවා කියන එක බුදුමහසීපත් කළා මෙන්ම ලෝකයේ තුළදීනේ. එතකොට මෙතෙන්දී සිහිපත් කරන්නේ තණ්හාවෙන් ආහාරය. තණ්හාව නිසා ආහාරයට තණ්හා කරනවා, ආහාර වලට ආශ කරනවා, තණ්හා කරනවා කියන කාරණේ ගත්තට පස්සේ ඒක නෙවෙයි ලෝකීය දෙයක් කවදාවත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. ඒ කියන්නේ ඊතර වෙන දහම්පරයායකදී කියන්නේ ඊතර වෙන දහම්පරයායකදී. එතකොට භාග්‍යතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අතිරාග සූත්‍රයේදී, ආහාර සූත්‍රයේදී, උත්තමං සූපම සූත්‍රයේදී, මහතන්නා සංකය සූත්‍රයේදී, මෝදිය පග්ගුණ සූත්‍රයේදී ඔයාදී සූත්‍රවලදී අර තණ්හාවෙන් ආහාර කියන කාරණය. ඉතින් තණ්හාවෙන් ආහාර හට ගන්නවා කියන පස්සේ තණ්හාව කියලා ගනිමු. තණ්හාව කියලා ගත්තට පස්සේ කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව. අන්න එතකොට කාම ඇලීම, පැවැත්මට ඇලීම, නොපැවැත්මට ඇලීම කියන නිසා තමයි ඔය ආහාර හටගන්නේ. කබලින්කාර ආහාර වුණත් කබලින්කාරෝ කියනකේ වචනේ තේරුම කොටස් වශයෙන් කොටස් කරලා කැවිලි කරලා ගන්නවා කියන කාරණේම තමයි. තොපේ පැවැත්මත් එක්ක තමයි තණ්හා වෙන්නේ ආහාර හටගන්නේ. ආහාර වලට තණ්හා කිරීම නෙමෙයි කියන එක ඔබතුමා හරි හොඳ අදහසකින් මතක් කරානේ. අන්නර පැවැත්ම කියන කාරණේ. ඉතින් මේ පැවැත්මත් එක්කම ලෝකයේ තුල අපි තණ්හා ජනේති පුරිසොත් තණ්හාවෙන් පුජ්ජලයක් සමේ ජනේති හට ගන්නවනේ. ඉතින් එයා රූප ශබ්ද ගන්ධ රස ආදී ඒ දේවල් ආයතනික පටයයෙන් කතා කරොත් ඒවා කොටස් වශයෙන් කැවිලි කරලා ගන්න ස්වභාවයක් තියෙනවා. නැතුව අපි කනබුන ආහාරය කියන තැනට විතරක් ගොනු ගත කරන්න බෑ. සූත්‍රයේ දීලා තියෙන්නේ සබලින්කාරෝ ආහාරෝ කියන වචනේ විතරයි. ඒකට විභංග කරලා මගේ පුංචි දැනුමත් එක්ක මගේ මතකයක් එක්ක ගැලුවට පස්සේ අර කබලින්කාර ආහාරය බෙදලා තියෙන ඕලාරිකෝවා සුකුමෝවා කියන තැනට විතරයි සිහිපත් කරලා තියෙන ඕලාරික රළු මට්ටමින් සහ සියුම් මට්ටමින් කියලා. එතකොට රළු මට්ටමින් අපිට එන දේවල් රළු මට්ටමින් නේද, රළු මට්ටමින් ඕලාරික මට්ටමින් ආවත් සුකුම මට්ටමින් ආවත් ඒක ලෝකයේ පැවැත්මත් එක්ක තමයි තැන්දි සිහිපත් කරන්නේ. ඉතින් පැවැත්මත් එක්ක කියනකොට චසු සම්පන්නෝ ලෝකෝ, මේ ආයතන හයම තමයි ලෝකය හට ගන්නෙ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීනි. බොහොම පිං ස්වාමීනි. සාදු සාදු සාදු.
තෙරුවන් සරණයි. මම හිතන්නේ අපේ ස්වාමීන් වහන්සේ ඒවට සම්බන්ධ හුඟක් සූත්‍ර මතු කරලා ඒ පැහැදිලි කිරීම කළා. මේ එතෙන්දී අර මෝලිය පග්ගුණ සූත්‍රයේදී වගේ දැන් අපිට ලෝකෙට අයිති අදහස තමයි හිතෙන්නේ මේ අපිට හම්බ වෙන කනබොන ආහාර කියලා. එතකොට එතෙන්දී ඒ සූත්‍රයේදී පැහැදිලිව පෙන්නවා මේ කතා කරන්නේ පුද්ගලයෙකුට හම්බ වෙන ආහාර නෙවෙයි. නැත්නම් ආහාර කාටද කාගේද කියන ප්‍රශ්නෙම වැරදි. කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එතකොට එතනින් මම හිතන්නේ අපේ ස්වාමීන් වහන්සේ මේ දැන් අර අර ඒ කාලේ මාගදී භාෂාවෙන් වචනවල අර්ථෙන් එන ආහාර අර්ථිකුත් තිබුණා. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙන් එතෙර වෙන අර්ථයක් මතු කරද්දී අභාසේ පැහැදිලි කළා වගේ දැන් ආහාර වලට ප්‍රත්‍ය සංහාව මිස අපිට හිතෙන්නේ ආහාරයට අපි තණ්හා කරනවා කියලානේ. ඒකේ අනිත් පැත්ත. අපිට හිතෙන්නේ ආහාරය හම්බ වෙන්න ඕන තණ්හා කරන්න කියලා. හැබැයි බුදුහාමුදුරුව පෙන්නන්නේ තණ්හා ප්‍රත්‍යේ ආහාර කියලා. ඒතර මං හිතන්නේ අර ගාක් විමසන්න තැනක් තියෙනවා. ඔකම තව එහාට යනවා. අපි ආහාර සූත්‍රය වගේ ගත්තොත් ආහාර සූත්‍රයයි පුත්තමාංශ සූත්‍රය එක ළඟ තියෙන්නේ. ඒ සංයුක්තෙදී මං හිතන්නේ ආහාර සංයුක්ත වෙන්නේ ඇති මේ
ආහාර සංයුක්ත.
එහෙමයි. එතෙන්දී ඔක අර තුනකට පෙන්නනවා දැන් මේ තණ්හාවෙන් ආහාර ආහාරෙන් සත්‍යය කියලා. දැන් අපිට පේන්නේ සත්‍යය හිටියොත් තමයි ආහාර තියෙන්නේ, ආහාර තිබුණොත් තමයි තණ්හාව ඇති වෙන්නේ කියලානේ. කෙලින්ම ඒකේ අනිත් පැත්ත තමයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. තණ්හා ප්‍රත්‍යයෙන් ආහාර, ආහාර ප්‍රත්‍යයෙන් සත්‍යය කියන එක මම හිතන්නේ අර ඒ නුවණින් විමසන්න ගොඩාක් කරුණු තියෙනවා අර භාෂාර්ථයෙන් එහාට යන්න. එහෙම නේද සයින්හන්ස? එතනයි ඒක අර මහත්තයා මතක් කරපු අර දැන් සම්මා දිට්ඨියනේ. සම්මා දිට්ඨිය කියනකොට එතන චතුරාර්ය සත්‍ය අවබෝධයක්. يعني මේ සතර ඥානයයි දෙන්නත් වෙනවා මේකේ ලෝකෝත්තර දර්ශනේ මතු වෙනකොට. එහෙම නේද සයින්හන්ස? තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. එතකොට දැන් ආහාර කියන වචනය අර කලින් මතක් කළාක් මෙන්ම බත් එහෙම නැත්නම් භෝජනය වගේ කෑම වගේ අර්ථ දෙන අතරෙදී පැවැත්මට උපකාර වන දේ කියලා විස්තර කරනවා. ඊට වඩා සාධාරණම උත්තරය තමයි ප්‍රත්‍ය කියන වචන. එකම වචනයට විවිධාර්ථවත් විවිධ අර්ථ දෙන්න පුළුවන්න්නේ.
අයිනාස සමායන්න ඕන. ඒක අර ආහාර කියන වචනේ පැහැදිලි කරනවා නේද? ගෙන එන අර්ථෙන් ආහාර කියලා.
ඕ ආහාර කියලා. ඕ ප්‍රත්‍ය ස්වභාවය කියන දේ ඔගෙන එන අර්ථය කියන අර්ථද ආහාර තීති ආහාරෝ කියන කියනවනේ නේද?
ආහාර තීති ආහාරෝ නේද?
ඕ එතකොට එතනදී අර ප්‍රත්‍ය ස්වභාවය තමයි. එතකොට පත්‍ය ස්වභාව ආහාර කියන එකෙන් පත්‍ය ස්වභාවය. එතකොට මේ පත්‍ය ස්වභාවය මේ ඇත්තටම මසස මනස ඉක්මවා ප්‍රඥාවේ ඇසින් තමයි එතෙන්දී ආහාර පිරිසිඳ දැකිය යුත්තේ. ඉතින් එතන අර අර වසන්ත මහත්මයා සිහිපත් කරාස්මින්ම එයාට සූත්‍ර ගණනාවකදීම මේ ඒ ආහාර පිළිබඳව සඳහන් වෙන ආහාර සූත්‍රය මෝලිය පග්ගුණ සූත්‍රය වගේ සූත්‍රවලදී ඒ පිළිබඳව සඳහන් නොදැන් එතැන්දිත් දැන් අපි නැත්තොත් ආහාර සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන මේ චත්තාරෝ මේ භික්කවේ ආහාර මහණෙනි මේ ආහාර හතරක් තියෙනවා. ඒ ආහාර වලින් වෙන්නේ සත්තානං භූතානං වා සත්තානං තිතියා. භූතානං වා සත්තානං තිතියා කියලා කියන්නේ හටගන්නා වූ කියන්නේ හටගත් සත්වයාගේ තිතියා. ඒතොර එතෙන්දි ගන්න සත්තානං සත්වයන්ගේ තිතියා කියලා කියන්නේ පැවැත්මට. දැන් අපිට අනික හරි ලස්සනයි එතන සම්භවයේසේනං වා අනුග්‍රහය. අනුග්‍රහය දැන් එතකොට සත්වයන්ගේ පැවැත්මට. ඒතොර සත්වයාටද එතෙන්දී ආහාර ගැන කතා කරන්නේ සත්වයාගේ පැවැත්මට. ඔක දෙකක්නේ. සත්වයාට කියන එකයි සත්වයාගේ පැවැත්මට. සත්තානං සත්වෝ භූත චත්තාරෝ මේ විත්වේ ආහාර භූතානං වා සත්තානං තිතියා. හටගත්තා වූ සත්වයාගේ පැවැත්මට සම්භවයේසේනං අනුග්‍රහණ. හටගන්නීමට බලාපොරොත්තු වන සත්‍යයන්ට අනුග්‍රහය පිණිස අන්න පිණිස මිසක එතනදී ස්ථිර වශයෙන් ඉන්න සත්‍යයක් කියන කාරණය නෙමෙයි එතනදී. අනිත් එක තමයි මේ ඔක තවදුරටත් හරිය ලස්සනට සත්‍ය සූත්‍රයේ පැහැදිලි කරනවානේ සංයුත්ත නිකායේ 3 එතෙන්දී පැහැදිලි කරනවා සත්‍යය කියන්නේ කවුද. බුදුරජාණන් වහන්සේගෙන් රාද කියන ස්වාමීන් වහන්සේ ගිලානෝ ස්වාමීනි සත්‍යය කියලා කියනෝ සත්තෝ සත්තෝති වන්තේ කිත්තාවතානකෝ කොපමණකින්ද ස්වාමීනි සත්‍යය වෙන්නේ කියලා අහනවනේ. ඒ වෙලාවේ කියනෝ රූපේ කෝ රාද යෝ චන්දෝ යෝ රාගෝ යානන්දි යා සංහා ඔය විදිහට සේපත් කරලා තත්ත්ව සත්තෝ තත්ත්ව විසත්තෝ ඒතාවතාවිකෝ සත්තෝති උච්චති කියලා. එතෙන්දී පැහැදිලි කරන දේ තමයි අර සත්‍යයා කියලා කියන්නේ රූපේ. එතකොට අපිට මතක් වෙන්නේ ඔළුව අත පය ඒ ආදි වශයෙන් රූපේ කෝරාද වේදනා සංඥා සංකාර විඥාන ඔන්න ඔය පහ පෙන්නලා රූප වේදනා සංඥා සංකාර කියන කය කරුණු පහක් පෙන්නලා తత్ర සත්තෝ తత్ర විසත්තෝ අන්න ඒකෙලි ඇලීමට තමයි මේ සත්‍යය කියලා කියන්නේ. අන්න එතෙන්දී එතකොට සත්‍යය කියලා කියන්නේ අන්න අර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කරුණු පහත් එක යානන්දි යම් සතුටක් වේද යා තණ්හා යෝ චන්දෝ යෝ රාගෝ යෝ චන්ද රාගෝ අර කැමැත්තෙන් ඇලීම බැඳීම අන්න එතනට තමයි මේ සත්‍ය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අර ලෝකේ ඉන්නවා කියන මට්ටමින් නෙවෙයි එතන සත්‍ය කියලා. අන්නේ සත්‍යයන් එතනට සත්වත්වය නේද? සත්ව බව සත්වත්වයක මොකද්ද? සත්තානං තිතියා. ඒ සත්වයාගේ පැවැත්ම පිණිස කියන එකයි මේ මෙතනදී ආහාර කියලා කතා කරන්නේ. නැත්නම් අර ඉන්න කෙනාගේ අර ශරීරය වැඩෙන්න කියන තැනට ගිහිල්ලා මෙතන සත්වයා කියන එකෙන් එතකොට ඒ සත්වයා ගැන සඳහන් වෙනවා ඒ මහානිදාන සූත්‍රයේ සත් මහානිදාන ආදී සූත්‍රවලදී. එතෙන්දී අර අපිට ඇසෙන් පෙනෙන මනසෙන් හිතන මට්ටමත් එක්කම නෙමෙයි ඇත්තටම මෙතෙන්දී කතා කරන්නේ. එතෙන්දී කතා කරන්නේ ඇත්තටම අර මේ නුවණෙන් දකින තැනත් එක්ක. ඉතින් අර ඒ නිසා නුවණයි උපද්දවාගත යුත්තේ මේ ආහාර ස්වභාවය පිරිසිදු දකින්න කබලින්කාර ආහාරය පිරිසිදු දැක්කොතින් අනාගාමි වෙනවා කියන තැන මට ඇත්තටම ඒ කාරණේ දන්නේ නැහැ. ඒ කියන්නේ විෂයාත්මකව දෙනුම මතක නිසා මුදලගේ මාත්මයට මතකයක් තියෙනවා නම් මොන සූත්‍රයේ වගේද කියලා පොඩ්ඩක් මතක් කරන්න පුළුවන්ද දන්නේ නේද? ඇත්තටම මම ඒ කාරණේ දන්නේ නැහැ. කරුණක් වශයෙන් ඉගෙනගෙන නැති නිසා.
සාමිනහන්සේ මට මතක් කරන්න හිතන ඔබ වහන්සේ අර ඒක බොහොම කෙටියෙන් සඳහන් කළා වයි උනාට ඒක හරි වැදගත් තැනක් අර භව තණ්හා කියන තැන කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන එකනේ භව සබය දැන් මේ දැන් ගොඩක් අයට ප්‍රශ්නයක් එනවා දැන් මේ ආහාරයට තණ්හාව කරනවා මිස තණ්හාවෙන් කොහමද ආහාර කියන එක මම හිතන්නේ ඒකට හිතන්න හොඳ තැනක් කර ඒ භව තණ්හා දැන් භව කියන එකත් එක්කනේ අපිට ආහාරයක් ගැන කතා කරා නම් කතා කරන්න වෙලා තියෙන්නේ නේද ස්වාමීන් වහන්ස? ඒ වගේ අදහසක් තියනවාද එතන? එහෙමයි.
පැවැත්මක් එක්කනේ. යම් ඒ කියන්නේ පැවැත්මක් එක්ක කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. එතකොට දැන් ඔතන කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන තණ්හා තුනක් නෙමෙයි තණ්හාවේ කෘත්‍ය තුනක්. අපි ගණන් කරලා දාන කාම තණ්හා එකයි භව තණ්හා දෙකයි විභව තණ්හා තුනයි කියලා ඔබ තුනක් කිව්වත් වැරදි එකක් කිව්වත් වැරදි. තණ්හාවේ කෘත්‍ය හැටියට තමයි පෙන්වන්නේ. හැබැයි ඔතන අපි ලෝක මට්ටමින් කතා කරොත් ඔය භව තණ්හාවට සුවිශේෂී තැනක් දෙනවා. මොකද මහා සලායතනික සූත්‍රයේදී සත්‍ය සසර යන්නට ගමන් කරන්නට ප්‍රධානතම හේතුව හැටියට කරුණු දෙකක් පෙන්වනවානේ, අවිද්‍යාව සහ භව තණ්හාව කියන කාරණේ නේද. එතකොට ඒ අවිද්‍යාවයි භව තණ්හාවයි කියන තැනදී අන්න භවය පැවැත්මට ඇති ඇල්ම, පැවැත්මට ඇති ඇල්ම කුමන හෝ පැවැත්මකට, ඇත කියලා හරි නැත කියලා හරි, ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ කියලා හරි, රූපේ කියලා හරි අරූපේ කියලා හරි, මේව සංඥාන සංඥා කියලා හරි, ආන්නේ විතර යම් ආකාරයකට කිඹඳු හෝ පැවැත්මක් අපිට ඉස්මතු වෙනවනම් අන්න ඒ පැවැත්ම භව තණ්හාව. ඒක කාම තණ්හාවයි භව තණ්හාවයි විභව තණ්හාවයි. ආයි මම මතක් කරන්නම්, ඒක තුන කියනවත් එකක් කියනවත් නෙවෙයි, තණ්හාවේ කෘත්‍යය. තණ්හාව ප්‍රකාශ වෙන ආකාරයක්. ඒ ප්‍රකාශ වෙන කාරණාවෙන් භව තණ්හාවට විශේෂත්වයක් තියෙනවා. භව තණ්හාව කියලා කතා කරද්දී අර භව කියන්නේ පැවැත්ම, පැවැත්මට ඇති ආශාවත් එක්ක එතෙන්දී ඒ කාරණය සිහිපත් කරන්න පුළුවන්. එතෙන්දී අර අර විදිහට අපේ විමසීමට යොමු වීම ගොඩක් වටිනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. තව ගැටලු තියෙනවා නම් යොමු කරන්න.
මම තාමත් රූපය තුළම ලැබගෙන ඉන්නේ ඒකට ඇලිලා. එතකොට මම අහන්න කැමති මේක, දැන් බුදුරජාණන් වහන්සේ රූපය කියලා කිව්වේ, රූපය කියලා කිව්වේ නැහැ, රුප්පණය කියන වචනය යෙදෙනකොට කොහොමද රුප්පණය වෙන්නේ කියනකොට සීතලෙන් උෂ්ණයෙන් මధుරවන්ගේ අර එහෙම සතුන්ගේ නීමෙන් කියලා දේශනා කරානේ. එතකොට ඒ හැමදේම පෙනුනේ යම් කිසි විදියක දැනීමක්නේ, ආවේතන. එතකොට ඒ දැනීම ඒ මතුරුවක් ඇන්නමත් දැනීමක් වෙන්නේ. එතකොට එතන තියෙන්නේ මම හිතාගෙන ඉන්නේ එතන උනේ මුත්ස ස්වභාවය. නමුත් තරණ පුරුද්දට ආශ්‍රව නිසා අපිට ඒ මුත්ත ස්වභාවය දැනගන්න ඉස්සෙල්ලා අපි එතෙන්ට කය යොමු කරනවා. කය කියන්නේ අත හරි පය හරි ඔළුව හරි කොහේ හරි විද්ද තැනක් හරි දැනුණු තැනකට අපි සිත යොමු කරනවා. එතකොට මම හිතනවා එතන තමයි කය උපදින්නේ ඒ ඒ වෙලාවට කියලා. එතකොට ඉස්සර වෙලාවම අපිට ඇති වෙන්නේ දැනීමක්. දැන ගැනීමට යනකොට තමයි මමත් මගේ කයත් ඉපදිලා තියෙන්නේ. ඒක වැරදි නම් ස්වාමීන් වහන්සේ මට හරි ගස්සලා දෙන්න, වැරද්ද පෙන්වන්න. ඒක හරි නම් ස්වාමීන් වහන්සේ මම අහනවා ඒක කය එහෙමනම් එතකොට ඒක ඒ විදිහට නම් රූපය ආවේ පෙනීමටයි ඇසීමටයි කොහොමද ඒ ශබ්ද රූපයයි දකින් වර්ණ රූපයයි කොහොමද වටහා ගන්න කියලා අහන්න කැමති ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
ඒ අම්මහපු ප්‍රශ්නේ මුල්ම හරිය ඇත්තටම ඇහුනේ නැහැ, මද හරියකින් විතර තමයි ඇත්තටම ඇහුනේ. කරුණාවෙන් ප්‍රශ්න පොඩ්ඩක් මතක් කරගන්න. ගොඩක් හොඳයි
හොඳයි ස්වාමීන් වහන්සේ. දැන් බුදුරජාණන් වහන්සේ රූපයට කිව්වේ රුප්පණය කියලානේ. රුප්පණය කියන්නේ ඒක විස්තර කරනකොට බුදුරජාණන් වහන්සේ ඒක විස්තර කරන්නේ මැසි මදුරුවන්ගෙන් සීතල උෂ්ණ ආදීන් තමයි රුප්පණය වෙන්නේ ඒක විස්තර කරන්නේ. එතකොට ඒ කියන්නේ ඉද්දෙන භවය කියලා අපි හිතුවනේ. එතකොට ඉද්දෙනව නම් ඒ කියන්නේ දැනීමක්. දැනීම කියනකොට එතකොට ඇතිවෙන්නේ මුත්‍රය වෙන්න ඕන. එතකොට ඒ දැනීමෙන් පස්සේ තමයි දැනගැනීමට යනකොට තමයි අපිට කය හම්බ වෙන්නේ. එතකොට මම මගේ කකුල මද්දුරුව විද්දා. එහෙම නැත්නම් එතකොට මද්දුරුවෙකුත් ඇවිල්ලා. එහෙම හරි ඒක හරිනම් මේ මං හිතන විදිය හරිනම් වැරදි නම් මේ අනේ මට කරුණාකරලා ඒක පහදලා දෙන්න ස්වාමීන් වහන්සේ වැරදිත් යන පෙන්වන්න. එහෙම හරිනම් ඒක එතකොට ඒක පෙනීමට සහ ඇසීමට යොමු කරන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? මෙතන තියෙන මුත්ත ස්වභාවය විතරනේ. අන්නේ ඒකයි බොහොම කරුණාවෙන් ස්වාමීන් වහන්සේ මට මේක පැහැදිලි කරලා දෙන්න. තෙරුවන් සරණයි.
හොඳයි, තෙරුවන් සරණයි අම්මා. දැන් එතන දැන් රූපණය කියලා පෙන්වන්නේ ඒ උපුටා ගැනීම තියෙන්නේ කජ්ජනීය කියන සූත්‍රයේ සංයුත්තනිකායේ 3. රූපටිතිකෝ බික්කවේ තස්මා රූපන්ති උච්චති කියලා මහණෙනි රූපණය වෙනවා කියන එක තමයි රූපය කියලා පෙන්වලා දීලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ. කේන රූපටි කුමකින්ද රූපණය වෙන්නේ කියලා අහලා තියෙනවා මැසිමදුරුවන්ගෙන් කියලා. එතෙන්ද පෙන්වන්නේ කුමකින්ද රූපණය වෙන්නේ කියලා මිසක රූපණය කියන කාරණේ නෙමෙයි. ඒ කාරණේ අපිට පැහැදිලිද? බුදුරජාණන් වහන්සේ පෙන්නල දුන්නේ රූපණය කියලා කියන්නේ රූපතීතිකෝ භික්ඛවේ රූපන්ති උච්චති කියලා පෙන්නනවා. රූපණය වෙන්නේ කුමකින්ද කියලා වෙනම වෙන්නවා. කුමකින්ද රූපණය වෙන්නේ? සීතේන රූපති, සීතලෙන් රූපණය වෙනවා, උණුසුමෙන් රූපණය වෙනවා, මැසිමදුරුවන්ගෙන් රූපණය වෙනවා, පස්සේ කනබුන ආහාරයෙන් රූපණය වෙනවා. ඒ කුමකින්ද කියලා දැන් අපි හිතමු මෙන්න මෙහෙම දෙයක්. දැන් පෑනෙන් ලියනවා කියන්නේ එකක්, ලියන්නේ මොකෙන්ද කියලා පෙන්නන්නේ තවත් එකක්. ඒ පෑනෙන්. හැබැයි පෑන කියලා කියන්නේ ලියනවා කියන එක නෙමෙයි. ඒ වගේ අපි හිතමු පොල් ගානවා කියලා කියන හිරමනේ. හිරමනෙන් පොල් ගානවා. පොල් ගානවා කියන්නේ එකක්, හිරමනේ කියන්නේ තවත් එකක්, වෙන එකක් නේ. අර ඒ වගේ අපි පිහියෙන් කපනවා වගේ ගත්තොත් කපනවා කියන්නේ පිහිය නෙමෙයිනේ. කපනවා කියන්නේ වෙනම කතාවක්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ රූපණය කියන්නේ රූපය පිරිසින දැක්කොතින් ඉතර වෙනවා කියලා. දැන් අතන ඒ රූපය කුමකින්ද වෙන්නේ කියලා තමයි සීතලෙන් උණුසුමින් ඒ වතර. එතකොට එච්චර දුර යන්න ඕනේ අපිට රූපය කියන දේ පිරිසිද දැක්කෙන්න පුළුවන් නම් නුවන්නකින් එතනින් ඉතර වෙනවා. එතකොට අරක දැන් මුතයක් කියලා කියපු ගමන් එතනදි මොකද? දිට්ඨ සුත මුත විඤ්ඤාත. ඒක වෙන ඉගැන්වීමක්. අතන රූප වේදනා සංඥා සංකාර කියන්නේ වෙන ඉගැන්වීමක්. දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන්නේ වෙන ඉගැන්වීමක්. ඊට පස්සේ ඇස කන නාසය කියලා කියන්නේ ඇස කන නාසය දිව කය මන කියන්නේ තව පරයයක්, තව ක්‍රමයක්. ආයතන පරයය, ධාතු පරයය, පස්සේ ස්කන්ධ පරයය, ඒ පරයය කීපයක්. එතකොට ඒක පැටලෙනවා. අපිට රූපේ නම් පිරිසිදු දකින්න පුළුවන්, රූපයෙන් ඈත් වෙනවා. රූපේ පිරිසිදු දැක්කොත් ආයි මුතයට යන්න ඕන නැහැ. ආයි ඇහැකට කයකට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අර සූත්‍රයේ පෙන්නවදනේ කේන රූපති, පාණේ කුමකින්ද රූපණය වෙන්නේ? දැන් ලියනවා, ලියන්නේ මොකෙන්ද? පෑන. ඒතර පෑන කියන්නේ ලියනවා එහෙම නෙමෙයි. හොයන කියන්නේ මොකද්ද? පෑනද ලියන එක? ලියන එක හොයන කියන්නේ. කපන්නේ පිහින්, කපනවා, එළවලු කපනවා පිහින්. කපනවා කියලා කියන්නේ පිහිය නෙමෙයි. කපන්නේ පිහින් වුණාට කපනවා කියන්නේ පිහිය නෙමෙයි. ඒ විදිහට අපිට රූපේ පිරිසිදු දකින්න පුළුවන් නම් මනා ප්‍රඥාවකින් අන්න එතනින් ඈතර වෙන්න පුළුවන්. අරක වෙන 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 කාරණාත් එකට ගැළපීලා ඒ ගැළපීම කරලා තියෙන්නේ අපි. ඒක අපේ පැත්තේ ගැළපීමක් හැටියට තමයි ඇත්තටම පෙන්වන්න පුළුවන්කම තියෙන්නේ. තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේ එතකොට රුප්පණය කියනකොට එතන තියෙන්නේ දැනීම නෙවෙයිද ස්වාමීන් වහන්ස?
දැනීම කියන්නේ මුතය කියන එකනේ අම්මා.
ඒක තමයි. එතකොට මට උතන පටලැවෙනවා ස්වාමීන් වහන්ස. එතකොට රුප්පණය කියන්නේ ඉද්දෙනවා, එහෙම නැත්නම් එහෙම කියනකොට. එතකොට දැන් මං කෙලින්ම කතා කරනවා නම් මට මෙහෙම කියන්න පුළුවන්. එතකොට මම හිතන්නේ මම දකින්නේ එතන රූපයක් තියෙනවා නෙමෙයි, දැනීමක් තියෙනවා. තියෙන එක අපේ මෝඩ අපේ අවිද්‍යාවෙන් අපි ඒක රූපයක් බවට පත් ඇති වෙන වේගය අනුව, දැනීම ඇති වෙන වේගය අනුව. මොකද ඇති වෙන සිත නැති වෙන්නේ අර මේ නැති වෙන්නත් ඉස්සර වෙලේක වෙනත් අතකට යනවනේ. එතකොට ඒ වේගය අනුව අපි හදාගත්ත රූපයක් කියලයි මම යන්නේ. එතකොට මම යන අත වැරදිද ස්වාමීන් වහන්ස?
යන අත යන රටා වැරදි අම්මා.
එක තාටික පැහැදිලි කරලා දෙන්න
ස්වාමීන් වහන්ස. ඒක සයින්හන්ස මම පොඩ්ඩක් මේ කියන්නද මං හිතන්නේ අපේ.
හොඳයි.
මට මේ ඒක වැරදි කියලා හිතන්න පැති කීපයක් තියෙනවා. එකක් තමයි දැන් ඔක වේගයක් කියනකොටම එකක් කාලයට අහුවෙලා. අනිත් එක තමයි දැන් ඔබතුමිය කිව්ව මුතේ වුණාට පස්සේනේ ඊළඟ එක මේක දැනගන්නේ. එතනත් පේනව නේද කාලයට අහුවෙලා කියලා. අර කපීත මේක දැන්. අරක ඉවර වෙලා පස්සේ තමයි මේක වෙන්නේ. එතකොට ඒ වයින්ුත් පේනවා මේක අර ඉතරවීමක් නෙමෙයි මේ ලෝකෙට ඇවිත්.
සමා වෙන්න පොඩ්ඩක් සද්දේ මදි. සමා වෙන්න.
එහෙනම් මදිද?
ඔව්. ආ දැන්
එහෙනම් ඇති නේද? ඔව්. මේ අර කියපු ටික ඇහෙන්න ඇති කියලා මං හිතනවා. මේ ඔව් මම මේ අර ඒ හිතන ආකාරي වැරදියයි කියලා බලන්න. වැරදි කියන්නේ වැරදි නෙමෙයි, ඉතින් ලෝකෙට ආйти ඇත්ත කියලා තමයි කියන්න වෙන්නේ නේද අපේ සයින්ස්. ලෝකෝත්තර දර්ශනේ නෙවෙයි.
ඔව් එතකොට ලෝකයට ආйти මෙහෙම කියමුකෝ. ඒ කියන්නේ මම මේ නිවනවත් එහෙම නෙවෙයි, මම මේ දෙයක් වටහා ගන්න බලන්නේ බුද්ධ වචනය වටහා ගන්නයි මගේ මහන්සිය තියෙන්නේ. එතකොට මම කියන්නේ මේ දැන් අපිට අතීතයේ එන්නේ නැත්නම් අතීතයේ අනාගතය එකට ගැට ගහන්නේ නැත්නම් අපිට දෙයක් යමක් නැහැනේ කියන්නේ මට පේනවා.
ඒක තමයි දෙය කියන එක හොයන්න විදිහක් තමයි මේ විමසන්න විදිහන්නේ දෙන්නේ.
දැන් අපිට විචක්ෂණය කියන්නේ මොකද්ද?
ඒ විචක්ෂණයට සුදුසු වෙන්න තමයි මේ හිතන්න ඒවා තියෙන්නේ. දැන් ඔක වැරදි නම් දැන් හිතන්න වෙනවනේ. ඔය හිතන විදිහ වැරදි නම් මොකද්ද හරි විදිය නේද? එතකොට ඒක තමයි විචක්ෂණේ මතුවෙන්නේ.
එතකොට මට විචක්ෂ මට සිතන්න පුළුවන්කම තියෙන්නේ මම මෙතෙක් අහලා තියෙන ධර්මය අනුවනේ. එතකොට මම ස්වාමීන්
වහන්සේ ඒ අහලා තියෙන ධර්මයේ හිතන විදිහ වැරදි කියලාද මේ කිව්වේ?
ඒකනේ තේරම වැරදිනේ. එතකොට මට පෙන්වන්න කරුණාකරලා
හරියට හොයන්න වෙනවා. ඒ ප්‍රශ්නේ ආවනම් මං හිතන්නේ දැන් හොයන්න ඕනේ.
මට පෙන්වන්න හොයන්න පැත්තක් කරුණා කරලා පෙන්වන්න.
නෑ හොයන්නේ මේකයි කිව්වොත් මහත්තිය දැන් ඒක හරි කියලා අල්ල ගන්නවනේ. පෙන්නනද? ඉතින් මේ ඔය යන විදිහ වැරදි කියලා තමයි මේ සායන්හන්සලා පෙන්නලා දෙන්න හදන්නේ. එතකොට ඒකේ වැරද්ද Tamanට පේනවනම් ඒ පැත්තෙන් ගියාට හරියන්නේ නෑනේ නේද? ඒ වැරදි කියලා පේනවනම් පේන්නේ නැත්නම් ඒක ඇයි වැරදි කියලා තව අහන්න ඕන. ඒකයි මම මේක වැරදි කියලා බලන්න විදි කීපයක් මතු කළේ.
ඔව් ඒක හරි.
එතකොට අර ස්වාමීන් වහන්සේ කිව්වනේ මේ කජ්ජනීය සූත්‍රයේ කියන්නේ රූපණයට තමයි රූපේ කියලා තියෙන්නේ. රූපතීති කෝ තස්මා රූපන්ති උච්චති. ඒ වුණාට ඊළඟට කියන්නේ රුප්පණය ගැන නෙමෙයි, කේන රුප්පති. මොනවා ඉඳ රුප්පණය උනේ? අර මැසි මදුරුවන්ගෙන් කියනා වගේ මං හිතන්නේ එතන කීපයක් කියනවා. තර දැන් උදාහරණයක් විදිහට කුසගින්න. එහෙම නැත්නම් පිපාසය. එතකොට ඒක දැන් මේ රූපය අපිට රූපය වුණාට කෙනෙක්ට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා රූපණය. රූපණය කියනකොට අර ඒක ඒක මේක හරිම එක නෙමෙයි උනාට අදහසක් ගන්න අර ක්‍රියා අර්ථය වගේ
ක්‍රියාවත්
ඔව් එතකොට අර දැන් ලියනවා කිව්වොත් ඊළඟට මොකෙන්ද ලියන්නේ කියලා තමයි කියන්නේ මේ ලියනවා කියන ක්‍රියාව තේරුම් ගන්න. ඒ මොකෙන්ද මේක වෙන්නේ කේන රූපති. එතකොට පෑන ගැන කතා කළාට මේ පෑන ගැන නෙවෙයි කියන්නේ
ලිවීම ගැන
නෙවෙයි ලිවීම ගැන තේරුම් ගන්න. ඒ වගේ මේ වැසි මදුරුවන්ගෙන් කියනකොට වැස්සෝ මදුරුවෝ ගැන නෙමෙයි කය ගැනවත්
කියන්නේ. අර දැනීම ගැන. දැනීම කියන්නේ
දැනීම කියලා කයට දාන්න එපා.
අන්න මම වැරද්ද ගියේ එතන නේද?
ඔව්.
එතකොට දැනීම කියන්නේ ක්‍රියාවක් නිසා ඒක එතන ඉහට දෙයක් නැහැ.
ඒක නැහැ කියන්න නෙමෙයි දැනීම කියන්නේ කය නෙමෙයි.
කියන්නේ හොයින් ක්‍රියාවක් නම් ඒක පෙන්වන්න බෑ නේද?
ඔව් ඒ ක්‍රියාව කියන්නේ වැසි මදුරුවක් නෙමෙයි කයක් නෙමෙයි. අපි ওই දෙකට වැටෙනවා මේක මේ මේ
අන්න හරි හරි හරි.
හැබැයි ක්‍රියාව පැහැදිලි කරන්න බෑ ඒව නැතුව. දැන් කනවා කියන එක පැහැදිලි කරන්න බෑනේ බත් නැතුව, අත නැතුව, කට නැතුව නේද? හැබැයි ඒව කියනකොට මේ කනවා කියන්නේ බත්වත්, අතවත්, කටවත්, හැම හපන එකවත් නෙවෙයිනේ.
හ්ම් හ්ම්.
ඒ ඒව නැතුව කනවා කියන එක විස්තර කරන්නත් බෑ. තේරෙනවද? දැන් ඔබතුමියට වෙන්නේ අර අර අන්නේ කොටස් ටික අල්ලගෙන හිතන්න යන එක තමයි. අර මුතේම මේ මුතේට විතරක් අදාළ එකක් නෙවෙයි. පොදුවේ රූපය. රූපණ. නේද?
මුතේ කියන්නේ ක්‍රියාවක් නයි නේද? නැද්ද? ඔව් ක්‍රියාවක් තමයි.
මුතේ කියන එක ශරීරය දාලා හිතුවොත් ශරීරය දාලා හිතුවොත් එහෙම අර ක්‍රියාව නෙමෙයි ශරීරේ නෑ
ශරීරයක් තිබුණේ නෑනේ මං කියන්නේ ආයිතරයක් මම අන්තයට ගියා සෝරි මේ කියන්නේ ඒක නැතුව කියන්න බෑ. එතකොට එතන දැනීමේ ශරීරයක් නැහැ දැනීම තුල තියෙන දැනීම විතරයි.
ඔව් ඒක නැහැ නෙමෙයි හම්බ වෙලා නෑ
හම්බුනේ
අපි දාගත්තු එක නේද
නේකනේ.
ඔව් හරි එතකොට
කොහොමද
ඔව් එතනින් හිතුවත් මං හිතන්නේ අර
හරි හරි හරි
මසන්න තැනක් අහුවෙයි කියලා.
ඔව් මේ අහුනේ නැත්නම් මං ලබන අගහරුවාදට අහුවා. තේරුවා නෑ බොම පිං.
හඳයි හඳයි. සමා ඉන්න ඕන අපේ සයින්හන්සවන් හිතන්නේ.
පැහැදිලි.
නෑ මමගේ නිතමානිකම. ඔව් ඒ නිතමානිකම ගොඩාක් වටිනවා. ඒ කියලා කියන්නේ ඒ අම්මා කියන්නේ මේ පුන පුන ආයි ආයි වෙනස්කම් අස්සන්න ගන්නෙ තමන්ට තේන කාරණේ නිදාකරණය කරගන්නනේ. ඉතින් අර ඒ නිසා මේ මම හිතන්නේ ඔබතුමාලා මේ වැඩසටහන පටන් ගත්තේ ඒ අදහසින්මයි ඒ කරුණාවන්ත අදහසින්මයි ඒ දයාවන්ත අදහසින්මයි. ඉතින් අම්මා ඒ අර වටිනාකමක් තියෙන්නේ මම මේ මෙතනදි මම හිතාගෙන ඉන්න කාරණේ වැරදිද වැරදි නම් ඒ වැරදි එක ඔව් පැහැදිලි කරලා
දුන්නා. ඒක
පැත්තකින් කියන තරම් ඇයි වැරදි? වැරදින්නේ හේතුව මොකද්ද කියන කාරණේ අහන එක සහ එතකොට ආයි ඒ අදහසේ මේ දැන් අපි ඒක මෙන්න මේ වගේ දෙයක් කමට උපමාවක් වගේ මම කියන අපි ගමනක් යද්දී මේ වැරදි පාරවල් ගොඩක් තිබුණොත් මේ ඒ එක එක වැරදි පාරවල් ටික වහල් කිව්වට පස්සේ හරි හරි මාර්ගයටනේ ප්‍රවේශ වෙන්නේ. නිසා අර මේ ඒ වැරදි නම් ඒ වැරදි පාර වැහුවට පස්සේ එතකොට ඉලක්කගත වෙන්නේ හරි පැත්තට. ආ එහෙනම් මේක වැරදි නම් හරි එක මොකක්ද? අන්න වැරදි එක එහෙම පැත්තකින් තියලා ඊළඟට ආයි හිතන්න පටන් ගන්නවා. ඉතින් ඒ අම්මා මම හිතන්නේ ගොඩක් අපිට වඩා වයසෙන් ජේෂ්ඨයි ඉපත් වෙන්න ඇති මම හිතන්නේ. මම දන්නේ නැහැ. නමුත් අර ඒ දැන් සමහර කෙනෙක්ගේ තියෙනවා ඒ හරියපාලෝයි තමන්ගේ මතවාදය යට වෙනවට කැමතිනේ. අර ඒ ගැති ගුණාංගේ එහෙම හරි ගොඩාක් වටිනවා නේද අපි රවි මහත්මයා?
එහෙමයි එහෙමයි. කමක් නැහැ. නෑ ඒ ප්‍රශ්න කරන ගතියමයි එන්න ඕන. දැන් එහෙනම් හරි කැමති සද්දමහන් ඉස්සර ඉඳන් අපේ සාකච්ඡා ගෙනියන්න ගොඩක් උදව් වෙනවා ප්‍රශ්න කරලා. ඒ ප්‍රශ්න කිරීම හරි වටිනවා. ඒක අපි ගරු කරන්න ඕන. ඒ කියන්නේ ප්‍රඥාව වැඩෙන්නෙම ඒකෙන්.
ස්වාමීන් වහන්ස ස්වාමීන් වහන්ස අවුරුදු 80ක් පැනලා.
ආහා හොඳයි. දීර්ඝායස ප්‍රාර්ථනා කරනවා තිරුවන් සරණයි.
අපේ ලාල් මහත්මයාගේ
සඳහන්. තිරුවන් සරණයි සිල්මුදාට ගරු ස්වාමීන් වහන්ස. දැන් මට හිතෙනවා ඇත්තට මටත් ඔබ බුලදි පිටි පටලවිල්ල. ඒක මම හිතන්නේ ඉතනත් ඔතන තියෙන වගේ පේන ගතියක් තියෙනවා. දැන් ඔබ භාෂාවෙන් වෙන ගැටලුවක්. එකෙන් දැන් අපි රූපය කියන එක ගණන් ගන්න කෙලිම ඇහින් දැක්කේ සාමාන්‍ය සිංහල භාෂාව. එතකොට අතන රූපය කියන එක විස්තර කරන්නේ ඇහැ කන දිව නාසය කියන ධම්ම රූප පොඩක් රූප ශබ්ද රූප ගන්ධ රූප අනේකින්ද. අනේ එතෙන්දි වෙනකොට තමයි ඔකත් පටලවිල එන්නේ කියලා මට නිකන් හිතෙනවා. අපි දැන් රූපය කියලා ගණන් ගන්න සිංහලෙන් ඇහැට පේන දෙන්නේ. දැන් අතන බුදුහාමුදුරෝ විස්තර කරලා තියෙනකොට ඒක රමාගදී භාෂාවෙන් විස්තර කරන රූප කියන අර ටිකට අන්නේ එතකොට ඇහින් දකින්න එකත් එතකොට එතනත් රූපේ කියලා තමයි එතනත් ගණන් ගන්නේ. අපි දැන් සාමාන්‍ය සිංහල භාෂාවේ රූප කියලා ගණන් ගන්නේ ඇහැට විතර ඇහින් දකින්න දෙකට විතරයි. මට හිතෙන්නේ මං හිතන්නේ මම වැරදි නම් පොඩ්ඩක් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරලා දෙන්න මේ මට නිකන් හිතෙන්නේ ඒක හින්දා තමයි ඔය කැටලෝ එන්නේ කියලා මට හිතෙන්නේ. තේරුම් ගන්න.
තේරුම් ගන්න මහත්මයා ඇත්තටම ඔබතුම හරි ලස්සන තැනකින් ඒ කාරණය මතු කරේ. මේ දැන් ඔන්න හිතන්නකෝ මම ওই රූපේටම කාරණා ටික කියනකෝ. දැන් පින්තූරයක් වැඩුවට පස්සේ අපේ සාමාන්‍ය ওই දහම් කාරණා කොහොම පැත්තකින් තියලා ඒ අදහසට එන්න එපා. ඇත්තටම අපි මේ රූපයක් කියලා කියන්නේ මේ පින්තූරයකටනේ නේද? පින්තූර අපේ ওই ධර්මයේ කාරණා පැත්තකින් තියලා ඇත්තම කාරණේ වනහනක් කනේ නේ. අර සමහරලාට මොකද්ද රූපේ හඳුනගෙන පාට කරන්නේ ඔය මම හිතන ඒ පොත්පත් ළමයිට එහෙමද අර පිච්චර් ස්ක්‍රයිබින් කියලා පින්තූර විස්තර කිරීම හරි මොකක් හරි පින්තූරේ දිහා බලලා එතකොට එතන රූප කියන්නේ පින්තූරෙට ඒක ලෝකෙ මට්ටමින් ඒ මට්ටමින් පින්තූර එක්කතාව අපේ කලොක් පෝස්ටර් එක තියෙන පින්තූරයක් ෆොටෝ එකක පින්තූරයක් අන්න ඒක තමයි සාමාන්‍ය මට්ටම. ඕක අපි ටිකක් එතනටත් රූපය ඒක අරයගේ රූපය අර කෙනාගේ රූපය ගහලා තියෙන මේ කටවුත් එක එහෙමනේ කියන්නේ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ රූපය කියලා මතක් කරනවා මේ දැන් කය ගත්තට පස්සේ කය තේනවනේ කයටත් රූපය කියලා කියනවා. ඔන්න මේ අපි කියනවනේ අර මොකද්ද ජනවහරදී කය දිර්ණාමිනු දිර්ණා අර කය දිරනවා කියලා කියන අර රූපය දිරනවා නාමයෙන් රූපය දිරයි නාමයෙන් නොදිරයි එතෙන්ද රූපය කියලා ව්‍යවහාර කරන්නේ අපි මේ ස්කන් මේ අපේ කයට බලන්න එතෙන්ටත් රූපය කියනෝනේ අර පින්තූරෙටත් එතකොට රූපය කියනවා අපේ කයටත් රූපය කියලා කියනවා ආයි මොකද්ද ආයි ඇහැට පේන රූපෙටත් රූපය කියලා කියනවා ඒකත් රූපය ඔනුමන් තුනක් කිව්වා නේද පින්තූරයටත් රූපය කියනවා අපේ කයටත් රූපය කියලා කියනවා කාය ආයතනයට කායින්ද්‍රියත් එක්ක ඊට පස්සේ ඇහැට පේන අරමුණක් හැටියට එතනටත් රූපය කියනවා ආයිතා කොහෙද තියෙන්නේ එතකොට පාටි ඇස ඔස්සේ රූප වේදනා සංඥා සංකාර හට ගන්න ඕනේ පංචපාදානස්කන්ධ රූප වේදනා කන ඔස්සේ නාසය ඔස්සේ දිව ඔස්සේ මන ඔස්සේ ඔන්න ඇහැ ඔස්සේ කන ඔස්සේ මන මේ ඇස ඔස්සේ කන ඔස්සේ නාසය ඔස්සේ දිව ඔස්සේ කය ඔස්සේ මන ඔස්සේ එතෙන්දි රූප හට ගන්නවා කියලාද රූප වේදනා සංඥා සංකාර වල එතනත් රූපය ගැන කියවෙනවා ඒක හරි බලන්න එතනත් කියනවා ඊට පස්සේ විඥානපත්‍ය නාම රූපං පටිච්ච සමුප්පාදේ විස්තර කරනවනේ අනේ තන්දි නාම රූපං කියලා එතනත් කියනවා ඊළඟට රූප වේදනා සංඥා සංකාර වල එතනත් රූපය ගැන කියනවා රූප උපාදාන ස්කන්ධ කියනකොට අනු උපාදාන ස්කන්ධ වල එතන උපාදාන ස්කන්ධ වල රූපය ගැන රූප ඛණ්ඩ කියලා ස්කන්ධ හැටියට රූපකින් ඊට පස්සේ ආයි අර රූප මේ අධිගතයක් කියලා ඒක වෙනම පැහැදිලි කරනවා. අන්න එතකොට ඔබතුමා මතක් කළාක් වගේම අපිට භාෂාමය ප්‍රශ්නයක් බුදුරජාණන් වහන්සේ රූපය කියන කාරණ රූපය කියන වචනය යොදපු සන්දර්භය අනුව බුදුරජාණන් වහන්සේ පෙන්නට දීපු තැන අනුවත් රූපය කියන කාරණේ වෙනස් වෙනවා. කෙනෙකුට කයට රූපය කියලා ගන්න පුළුවන්, කෙනෙකුට ඇහැට පේන එකට රූපය කියන්න පුළුවන්. පස්සේ රූප වේදනා සංඥා සංකාරවල රූප තියෙනවා, රූප උපාදාන ස්කන්ධවල රූප තියෙනවා, රූපස්කන්ධ කියනකොට එතන රූප තියෙනවා. අන්න එහෙනම් අපිට ධර්මයේ ඉගෙන ගන්නවා කියන තැනදී අන්න ඒ යොදන සන්දර්භයට අනුව යොදන තැන අනුව රූපය කියන දේ අපිට මොන අර්ථයෙන්ද මොන ඒකයි අර මෙනෙහි කරන්නේ මතක් කරන්නේ. නිධානය මොකද්ද, පරියාය මොකද්ද, පද ව්‍යංජන පිළිවෙල මොන වගේද, අන්න ඒ වගේ තැන් ටික හොයන්න අපිට සිද්ධ වෙනවා. තෙරුවන් සරණයි.
පැහැදිලි සයිනස්. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. අර අර මේ මහත්මිය අහපු ප්‍රශ්නේ අර කනයි ඇහැයි සම්බන්ධවත් ඒ රූපය ගැන විස්තරයක් කරන්න කියලා කිව්වා, ඒ ඉල්ලීමක් කරා. එතනදී ස්වාමීන් වහන්ස දැන් අපි කියමුකෝ අල්ලපු වත්තේ ලේනෙක් කෑ ගහනකොට සිතේ ඒ පැත් ඒ ලේනව මැවෙනවා. ඒක සංස්කාර කියලා ගන්නේ ඒකද සකස් වෙලා පේන හන්ද ඒකද ගන්න කියලා පොඩ්ඩක් ඒ පැත්ත පොඩ්ඩක් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරලා දෙන්න.
හොඳයි. අපි හිතමු ශබ්දයක් එනවා කියලා කියනවා නම් ඒක කනටනේ. අපි හිතමු මනසට ඒ ඇහිච්ච සද්දයක් මනසට දැක්කා කියලා. එතන ඉතින් සංස්කාරයක් තමයි, සකස් වීමක් තමයි. නමුත් බුදුරජාණන් වහන්සේ සංකාර කියලා පෙන්වන්නේ ඒ සංස්කාර දැකිය යුතුයි කියලා පෙන්වන්නේ නුවණකින්මයි. සබ්බේ සංඛාරා අනිච්ඡාති, සබ්බේ සංඛාරා දුක්ඛාති, සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති. අන්න එතන නුවණින් දැකීමක් ප්‍රඥාවෙන් දැකීමක් තමයි එතෙන්ති සිහිපත් කරන්නේ. එතකොට අරක අපි එතන සකස් වීමක් හැටියට ලෝකී ආර්ථයකින් ගත්තට ඒ කියන මේ එතෙන්දි පැහැදිලි කරන්නේ ඒක වෙනත් ආර්ථයකින් තමයි. එතෙන්දි අර ලෝකේම තියෙන කාරණයක් එක්කයි එතන කතා කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ සංස්කාර කියලා කියන්නේ වෙනත් ඒ සංස්කාරක් මෙහිමයි මහත්මයා. යොදන තැන හැටියට වෙනස් වෙනවා. දැන් එක තැනක තියෙනවා සංස්කාර හැටියට කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියලා පෙන්නනවා. ඔන්න එක සූත්‍රයකදී, විභංග සූත්‍රයේදී, පටිච්චසමුප්පාද විභංග සූත්‍රයේදී එහෙම පෙන්නනවා. මට මතක විදිහට සංයුක්ත නිකාය දෙකේ නගර හෝ නගරූපම සූත්‍රයේ කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර, එතනදී චිත්ත සංකාර කියලා මනෝ සංකාර කියලා පෙන්නනවා. එතනත් සංස්කාර කියලා පෙන්නනවා. ඊපස්සේ ආයි පෙන්නනවා අවිජ්ජාගතෝයන් පුරුෂ පුද්ගලෝ කියලා පරිවීමංසන සූත්‍රයේදී. එතනදී පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනෙන්ජාභි සංකාර කියලා වෙනවා පෙන්නනවා. ඊපස්සේ කජ්ජනීය සූත්‍රයේදී සංකාර ගැන කියලා දෙනවා. රූපං රූපත්තාය අභිසංකරෝති කියලා. එතෙන්දි වේදනං වේදනත්තාය අභිසංකරෝති සංකාරෝ කියලා, සංකතං අභිසංකරෝති සංකාරෝ කියලා පෙන්නනවා. ඉතින් අන්න එතෙන් ඒක තමයි දැන් කජ්ජනීය සූත්‍රයේ සංස්කාර කියලා කියන්නේ එක ක්‍රමයකට. ඊට පස්සේ පරිවිමංසන සූත්‍රයේදි සංස්කාර කියන්නේ පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනෙන්ජාභි සංකාර කියලා වෙනම ක්‍රමයකට. පස්සේ සතිපට්ඨාන සමයන මේ පටිච්ච සමුපාද විභංගයේ විභංග සූත්‍රයේදී පැහැදිලි කරනවා කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියලා වෙනම පැහැදිලි කරනවා. නගර මගේ මතකේ හරියද දන්නේ නැහැ, නමුත් ඒක නගර නග රූපම් වගේ සූත්‍රයක කාය සංකාර වචී සංකාර කාය සංකාර චිත්ත සංකාර සමාන කාය සංකාර වචී සංකාර මනෝ සංකාර කියලා වෙනම පැහැදිලි කරලා තියෙනවා. ඉතින් බලන්න කොයි තරම් ඒවත් අර කලින් මතක් කරා වගේ වෙන වෙනම වෙන වෙනම ඒ ඒ සූත්‍රයට අදාළව වෙන වෙනමම සිහිපත් කරලා තියෙනවා ඒ ඒ සූත්‍ර දේශනා වලදී. ඉතින් අපි අර එහාවත්තෙන් ඉන්න සතෙක් ලේනෙක් අඬනවා කියන තැනත් එක්කනේ කතා කරේ. ඉතින් එතෙන්දී අර ඇහෙන ශබ්දය මනසට යනවා කියන වගේ කියලා එතන ඒ සකස් වීම අර උන්නාබගුණ සූත්‍රයේ සිහිපත් කරනවා වගේ එතන ලෝකීය මට්ටමේ සකස් වීමක් තමයි එතන තියෙන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ඒ අහපු ප්‍රශ්න දෙකම මේ විශාල උපකාරයක් උනායි කියලා මං හිතනවා. ඒ කියන්නේ එහෙමනම් දැනීම දැකීමේ තියෙන්නේ ඉද්දීමක්මයි. එතකොට රූපය කියන්නේ ධර්මයක් වගේ මොකක් හරි එකක්. එතකොට ඉද්දීම කියන්නේ දැනීමක් නේද? එතකොට දැනෙන්නේ මනායතනයට මේ මං කියන හැටි වැරදි වෙන්නේ නැති මං හිතන්නේ මේ ලෞකික හරි මොකක් හරි පැවැත්මට අවදි වීමට හේතු වන ධර්මයක් වගේ කියලා අන්න ඒ පැත්තට තමයි මට හිත ගියේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
එහෙම වෙන්නේ නෑ අම්මා. බුදුරජාණන් වහන්සේ පැවැත්මට නෙමෙයි ධර්මයේ කියලා දුන්නේ ඊතර වීමට. අපි ඊතර වීමට දීපු ධම් කාරණා පැවැත්මත් එක්ක ගලප ගන්න නිසා තමයි අපිට එහෙම හැඟෙන්නේ. එහෙම නැත්නම් සුප්පණේ කියන තැනින් අපිට එතන විචක්ෂණය වෙනවනම් ඒ රුප්පණේ කියන තැන විචක්ෂණය වෙනවනම් එතනින් ඈතර වෙන්න පුළුවන්. අපිට වෙලා තියෙන වැරද්ද තමයි රූපය දෙයක් වෙලා ඒ දෙයක් ඇත්තටම අපි මේ හොයන්න ඕන දෙයක් වෙච්ච රූපයට කරුණු ගැලපීම කියන කාරණය නෙමෙයි. මොකද්ද මේ රුප්පණේ කියන්නේ කියලා අන්න ඒකයි හොයාගෙන යන්න ඕන.
එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි ඒක ඒක තමයි මම වැරදියට කිව්වත් මං හිතුවේ. එතකොට මට පේනවා නම් මේක හැදිලා තියෙන හැටි ඒ වගේම එතන මම යන අත වැරදි බව එතකොට හිස්තන පේනවා නේද? එහෙමයි කියලා මගේ හිස්තන
ඒක දැක්කේ අම්මනේ නුවණින් නෙමෙයි මේක. එතන නුවණ නෙමෙයි. කවදාවත් මම දැකලා මට කොහොමද මම දැක්කොට මේක ඊතර වීමක් නෙවෙයිනේ. නුවණයි දැන් හොයන්න ඕන. දැන් මොකද්ද මේ රූපය කියන්නේ කියලා මොකද්ද කියලා හොයන්න තමයි බලන්න ඕන. දැන් අරක පරණ මේ මතකයන් කරුණු ඒක වැරදි කියනව නෙවෙයි. ඒ කරුණු ගැලපීම ගැලපුමකට යෑමක් වෙනවා එතනදී.
හරි හරි ඒක ඇත්ත. හරි ස්වාමීන් වහන්සේ බොහොම පින් තෙරුවන් සරණයි.
හොඳයි තෙරුවන් සරණයි.
අපි ස්වාමීන් වහන්සේ දැන් එතනදී සෙල්ලම ඇසීමක් වෙන්නේ. එතකොට මේ ඇසීම ගැන කල්පනා කරනකොට අපිට විඥානයක් අර පටිච්ච සමුප්පාදයේ අනුව ඒ ඇසීම ගැන කල්පනා කරනකොට විඥානයක් සකස් වෙලා ඒ විඥානයයි නාම රූපයි දෙකම සකස් වෙලා ඊපස්සේ නාම රූප සලායතන සකස් වෙලා එතකොට එහෙම ඒ අනුව කනක් සකස් වෙලා එහෙම සකස් වීමක්ද ස්වාමීන් වහන්සේ ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් නම් පෙරවන් සරණයි.
එතන මහත්මයා ඒ සකස් වීමක් කියන කීපොතින් පටිච්ච සමුප්පාදයේදී පෙන්වන්නේ ඊතර වීමක්. නමුත් අපි ඔය විදිහට බලනකොට ලෝකයේ පැවැත්මත් එක්ක පැවැත්මට සකස් කර ගැනීමක් වෙලා වෙනවා. පටිච්ච සමුප්පාදය ඇත්තම මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ තිතාවසා ධාතු ධම්මත් තිතතා ධම්ම නියමතා ඉදම් පච්චේතා කියලා එදා පච්චේ පච්චුපන්න වගේ සූත්‍රවලදී පෙන්නන්නේ පස්ස තාති චාහ දකිව් කියලා කිව්වේ. මොකෙන්ද? ප්‍රඥාවේ ඇස් දකින්න යයිද කියලා කිව්වා. ඒක නුවණැසින් දකින්නේ. ඒක නුවණ කියලා කියන ප්‍රඥාව. ප්‍රඥාවෙන් දැක්ක තැන ඊතර වීමක් වෙනවා මිසක සකස් වීමක් කියන කාරණයක් ගැන කතා කරන්න බෑ. ඔය උතන මේ අපේ අර පැවැත්මත් එක්ක ගැළපීමක් තමයි මහත්මයා ඔය ඔබතුමා කියන ආකාරයට පැහැදිලි වෙන්නේ. ඒ කියන්නේ ඊතර වෙන්න දීපු ධම්ම මාර්ගය පැවැත්මට මේක නිසා මේකෙන් මෙහෙම වෙනවා මෙහෙම වෙනවා මෙහෙම වෙනවා අර අපේ ජීවිතයේ පැවැත්මේ කාරණාවන් වලට දහම් කාරණා එබ්බ වීමක් තමයි උතන්දී වෙන්නේ. ඕකේ. අනිත් එක පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ ඔය 3 4ක් 5ක් 6ක් ඔක්කොම එකට එකතු වෙන්න එකතු කරලා පෙන්නන්නේ දෙකෙන් දෙක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. මේ ඇති කලින් මේ වේ කියලා දැන් ඔය කියන කාරණෙත් එක මේ ඇති කලින් තවත් එකක් ඇත තවත් එකක් ඇත තවත් එකක් ඇත ආදි වශයෙන් ගැළපීමක් වෙනවා. එනිසා මේ ඒ රටාව වැරදි මහත්මයා. ඒක අර අපේ ජීවිතයේ කාරණායක ගැළපීමක් තමයි එතන ඇත්තටම වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදය දේශනා කරේ ওই වගේ ගැළපීම ඒකෙන් ගම්ම වෙන්නේ නැහැ. පටිච්ච සමුප්පාදය දැක්කනම් ඊතර වෙනවා. එහෙම කාරණේ ඔක ගැළපීමක් වෙන්නේ. තේරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේ දැන් ඇසීමක් තියෙන්නේ එතකොට මගේ අවිද්‍යාව ඒ කියන්නේ ඇසීම අවිද්‍යාව නිසා රූපයක් සකස් වුණා කියලා ඒක මේ ඒ සකස් වීම දැක්කොත් එතකොට අවිද්‍යාවයි අවිද්‍යාව නිසා රූපය ප්‍රඥාව නම් ඕක අර නිකම් ප්‍රතිබිම්බයක් වගේ අර වස්තුවේ බල්ලගේ ඡායාව වගේ එහෙම ගත්තොත් ඒක නිවැරදිද කියලා නිවාස පෙරවන් සාරණ
ඇසීම කියන තැනින්ම පිරිසිදු දකින්න පුළුවන් නම් එතනින් ඈතර වීම මහත්මයා දැන් ආපහු වෙන කාරණයකට ගලපන්න අවශ්‍ය වෙන්නේ නැහැ මහත්මයා. ඔබතුමා කතා කරන්නේ ඇසීම කියන කාරණය නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇසීම කියන අපි ශබ්දය කියනවා. ශබ්දය පිරිසිදු දකිනවා නම් එතනින් ඈතර වෙනවා. ඔතෙන්දී සිද්ධ වෙන්නේ තව කාරණයකට ගැළපීමක් වුණා. ඒ නිසා එතෙන්දී අර තව එකකට අර ගැළපීමක් කියන කාරණේ ඔබතුමා අහපු කාරණියත් එක්ක අහපු ප්‍රශ්නයත් එක්ක කියනවා මහත්මයා. අපිට ඇසීම මුතයනේ, මුතේ පිරිසිදු දකිනවා නම් ආයේ එකට තව එකක් සමාන මුතේනේ එකට සුත ලිට්ට සුත සුත කියන කාරණේනේ. එතෙන්දී සුතය පිරිසිඳ දැක්කට පස්සේ ඔබ එනුත් නෑ, එතනත් නෑ, මෙතරත් නෑ, එතරත් නෑ, අතරත් නෑ කියලා බාහ්‍ය සූත්‍රයේදී පැහැදිලි කරනවා. ඒක දකින්නෙම නුවණකින් සුතය පිරිසිඳ දැක්කොතින් එතනින් එතර වෙන්න පුළුවන්. නැත්තම් ඔය ඔබතුමා කියපු කාරණයට ඒකත් සුතයත් එක්ක තව කාරණයක් ගැළපීමක් ගැට ගැහීමක් කියන කාරණේ සිද්ධ වෙනවා. තේරුම් සරණයි.
ස්වාමීන් වහන්සේ